ගුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.
අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් මේ සූදානම ඌවේ ගුරු ගෙදරින් 8-9 ශ්‍රේණි සඳහා සිංහල පාඩම ඔබ වෙත ගෙන එන්නට. අද දවසේ සිංහල පාඩම ඔබට කියලා දෙන්නේ හපුතලේ ශ්‍රී ධම්මානන්ද මහාවිද්‍යාලයේ AJMAB පුපුලවිල ගුරු පියාණන්.
ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දුව පුතේ. අද අප ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8-9 ශ්‍රේණි සඳහා සිංහල භාෂාව සාහිත්‍යය සම්බන්ධ වාක්‍ය රට නැත්නම් වාක්‍ය රීති පිළිබඳව 8-9 ශ්‍රේණියට අදාළව වාක්‍ය රීති පිළිබඳව කතා කරන්න අද බලාපොරොත්තු වෙනවා. මේදී අපි දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා මගේ දුවේ පුතේ. විශේෂයෙන්ම අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ රීතියක් කියන්නේ කියලා. මගේ දූල පුතාලා දන්නවා රීතිය කියන එක ද නීතිය කියන එක. දැන් රීති නැත නීති රීති. දැන් මං ආවොත් මගේ දූල පුතාලගෙන් රීතියක් කඩන එකද භයානක නීතියක් කඩන එකද? නීතියක් කැඩීමද භයානක රීතියක් කැඩීමද? හොඳට බලන්න. නීතියක් කැඩුවොත් මොකද වෙන්නේ? දැන් අපි දන්නවා නීතිය හදන්නේ පාර්ලිමේන්තුවේ. නේ ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ ඒක ක්‍රියාත්මක වෙනවා අධිකරණය. එතකොට අපි නීතියක් කැඩුවොත් මොකද වෙන්නේ? ඒ හදලා තියෙන නීති රෙගුලාසි වලට අනුව අපිට දඬුවමක් හම්බ වෙනවා. රීතියක් කැඩුවොත් එහෙම අපිට පාර්ලිමේන්තුවේ හදලා තියෙන ව්‍යවස්ථාදායකය හදලා නීති අනුව දඬුවමක් හම්බ වෙනවද? නෑ. බැලුව බැලමට අපිට රීතියක් කැඩුවා කියලා දඬුවම් හම්බ වෙන්නේ නෑ. ඒත් අපිට දඬුවම් නැතත් රීතියක් කැඩීමෙන් බොහෝ ඵල විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා මතක තියාගත්තොත් හොඳයි. අපි උදාහරණයක් ගමුකෝ. දැන් මම කියනවා දූල පුතාලා දැන් ඉදිරියේදී තව අවුරුද්දකින් දෙකකින් නැත්නම් තුනකින් විතර මගේ දූල පුතාලා අපොස සාමාන්‍ය පෙළ අධ්‍යයන පොත සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගෙට ලියන. මේ ලියන අවස්ථාවේදී විභාගය ෆේල් වෙනවා. නැත්නම් අපි ඒ ගැළපෙන විදිහට උත්තර ලියලා නැහැ. නොලිවීම නිසා අපිට සිද්ධ වෙනවා විභාගයෙන් අර සාමාර්ථය ලබන්න තියෙන අවස්ථාව නැති වෙලා ගිහිල්ලා අපි අසමත් කියන තත්ත්වයටපත් වෙනවා. කවුරුත් දැනුවත් දෙනවද විභාගයෙන් අසමත් වුණා කියලා? කවුරුත් දැනුවත් දෙන්නේ නැහැ පුතේ. ඒත් අපිට රැකියාවක් ලබා ගන්න ගියාම මොකද වෙන්නේ? අනේ සාමාන්‍ය පෙළ අසමත් කියන පදනම මත අන්න රැකියාවට යන තියෙන වර්ම අවස්ථාව සමහර තැන්වලදී අඩු වෙන්න පුළුවන්. අන්න රීතියක් කැඩීමෙන් බලපෑ. මේක නම් ජීවිතේටම බලපාන. පාරේ යනකොටත් කියාවෙන්නේ සමහරවිට අවරලා මේ අයියෝ වැඩක් නැහැ. සාමාන්‍ය පෙළවත් සමත්ුන්නේ නැහනේ. ඒක මොකද වෙලා තියෙන්නේ? රීතියක් අඩුම නිසා. අනිත් අය කියනවා ඔය ළමයාට කොච්චර දෙමව්පිය වියදම් කරාද? ඒත් වැඩක් නැහැනේ. විභාගේ ෆේල් වුණානේ. නැත්නම් විභාගේ අසමත් වුණානේ. මේක ජීවිත කාලෙම යන එකක්. දැන් නීතියක් කැඩුවොත් පාරේ යනකොට අපි දකුණු පැත්තෙන් ගමන් කරන්න දින වම් පැත්තෙන් ගියා. අන්න නීතියක් ඇඩුව අපිට දනුවමක් අම්මුණා. අපි දනුවමට නේද අපි දඩියක් හරි ඒක ගෙවල හරි ඒක එතන ඉඳාසුන එතන ඉවරයි. ඒත් රීතියක් ඇඩීම සමානලාට අපි ජීවිත කාලෙම බලපාන්න පුළුවන්. ඒ හින්දා මගේ දුවේ පුතේ සිංහල භාෂාව සාහිත්‍ය ඉගෙන ගන්න විට ඒ භාෂාවට අදාළ රීති සමුදායක් තියෙනවා. ඒ රීති සමුදාය පිළිබඳව අවබෝධය ලබා ගැනීම ඉතාම වැදගත්. ඒකේ ප්‍රධානම රීතියක් තමයි අපි කතා කරන වාක්‍ය රීති කියන එක. වාක්‍ය රීති. මේ වාක්‍ය රීති ඉගෙන ගන්න යන විට අපි අවබෝධ කරගත යුතු කාරණා ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි පසුගිය සතියකත් අපි කතා කරා දුවේ පුතේ මෙන්න මේම පාඩමක්. උක්ත අනුක්ත පද ගැන අචේතනික සචේතනික පද පිළිබඳව නැත්නම් ප්‍රාණවාචී අප්‍රාණවාචී නාම පද පිළිබඳව අපි කතා කරලා තියෙනවා. මෙන්න මේ වගේ කතා කරන විට අපිට බලන්න වෙනවා නැවත මතක් කිරීමක් කෙටියෙන් කරන්නම් උක්ත පදයක් තිබ්බොත් අනුක්ත පදයක් තිබ්බොත් ඒ දෙක හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. උදාහරණයක් ඇටියෙට උක්ත පදේ මම කියලා આવොත් අනුක්ත පදේ මොකද වෙන්නේ? මා කියලා යොදා ගන්න ඕනේ. ඒක අමතක කරන්න බෑ. ඒ වගේ අපි කිව්වොත් අප, තෝ කිව්වොත් තා, නුඹ කිව්වොත් නුඹ, ඔයා කිව්වොත් ඔයා, ඔබලා කිව්වොත් ඔබලා, තොපි කිව්වොත් තොප, තෙපි කිව්වොත් තෙප, ඈ කිව්වොත් ඇය නැත්නම් ඈ කියලා ගන්නත් පුළුවන්. ඔව් කිව්වොත් ඔව්මයි. ඔව් හූ කිව්වොත් ඔවුන්. දක්ෂයෝ කිව්වොත් එහෙම දක්ෂයන්. මිනිස්සු කිව්වොත් මිනිසුන්. ගොවියෝ කිව්වොත් ගොවියන්. කුරුල්ලෝ කිව්වොත් කුරුල්ලන්. මෙන්න මේ විදිහට උක්ත අනුක්ත පද දරගෙන ඉන්න ඕනේ. ඒකෙදි නැවත වතාවක් අපි මතක් කරගන්න වෙනවා අර පුරුෂත්‍රයේ කියන එක. පුරුෂත්‍රය මොකද්ද? එතකොට පුරුෂත්‍රයේ කියන එක තවත් ඉදිරියට ගිනා පුරුෂ භේදය කියලා. පුරුෂ භේදය. එතකොට මේකෙත් කොටස් තුනක් තියෙනවා. උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. අපි පසුගිය පාඩමේ මුත් පොඩක් මේ ගැන කතා කළා. ඒ ටික මතක තිබ්බත් ඇති. දැන් උත්තම පුරුෂය කියන්නේ ඒක වචනේදී නම් මම, බහුවචනේදී නම් අපි. උත්තමයි කියන එකේ තේරුම තමයි මම අපි කියන කට්ටිය වැරදි කරන්නේ. එන වාක්‍යයත් වැරදි නොකරම ඉගෙන ගන්න ඕනි. බලන්න උත්තම පුරුෂ මම සෙල්ලම් කරමි. අපි සෙල්ලම් කරමු. බලන්න මේ මම කිව්වොත් අවසන් වෙලා තියෙනවා මී කියලා. අපි කිව්වොත් මූ කියලා. මේක රීතියක්. මේක වෙනස් කරන්න අයිතියක් අපිට නැහැ. මේක වෙනස් කරා කියලා දනුවන් හම්බෙන්නේ නැහැ. ඒත් අපි රීතියක් ඇඩුවා වෙනවා. දැන් බලන්න ඊළඟ එක මන්දියම් පුරුෂයයි. තමා ඉදිරියේ සිටින අය. තමා ඉදිරියේ සිටින අය. කවුද? ඔයා, නුඹ නේද? තෝ. මෙන්න මේ වගේ පද ගත්තොත් මගේ ඉදිරියේ තමාගේ ඉදිරියේ සිටින අය. මෙන්න මේම આવොත් වාක්‍ය අවසන් වෙන්න ඕනි හි කියලා. තෝ සෙල්ලම් කරන්නේහි. නුඹ සෙල්ලම් කරන්නේහි. ඔයා සෙල්ලම් කරන්නේහි. මෙන්න මේ විදිහට ඒක වචනින් කියන. මේක බහුවචනින් ගත්තොත් කොහොමද? තෝ කිව්වොත් තොපි. එහෙම නැත්නම් තෙපි. නුඹ කිව්වොත් නුඹලා. ඔයා කිව්වොත් ඔයාලා. මෙන්න මේ විදිහට ආවම තමා ඉදිරියේ සිටින අය. එහෙනම් අවසන් වෙන්න ඕනි වාක්‍ය හූ කියලා. නුඹලා සෙල්ලම් කරන්නේහු. තොපි සෙල්ලම් කරන්නේහු. ඔයාලා සෙල්ලම් කරන්නේහු. මෙන්න මේ විදිහට ආවම අපි කියනවා හූ කියලා බහුවචනේ දවසම් වෙන්න ඕන. එහෙනම් මම කිව්වොත් මී, අපි කිව්වොත් මූ, තෝ තොපි, තෝ නුඹ, ඔයා කියලා આવොත් හි, තොපි, නුඹලා, ඔයාලා කියලා આવොත් හූ කියලා අවසන් වෙන්න ඕන. ඊළඟ එක තමයි ප්‍රථම පුරුෂ. ප්‍රථම පුරුෂය කියන්නේ මගේ ඉදිරියේ නෑ, කොහේ හරි ඉන්න පුළුවන්. මගේ ඉදිරියේ නෑ, කොහේ හරි ඉන්නවා. ඈ, ඔව්, කුරුල්ලා, ගොවියා, දරුවා, නේද? මෙන්න මේ වගේ මගේ ඉදිරියේ නෑ, කොහේ හරි ඉන්න පුළුවන්. එතන එහෙම આવොත් වාක්‍ය අවසන් වෙනවා යයන්ෙන්, එහෙම නැත්නම් ඉ කියලා වචනේ අකුරින්. කොහොමද? කුරුල්ලා ආහාර සොයා පියාඹා යයි. ඊළඟට ළමයා පාසලට යයි. ඔහු කුඹුරට යයි. දැන් මේක නේද? ඈ පාසලට යයි. මේ ඉදිරිය ගන්නවා. දැන් ය කියලා වත්තර කරන්න පුළුවන්. ඔහු කුඹුරට යන්නේය, ඈ පාසලට යන්නේය. ළමයා පාසලට යන්නේය. ගැහණිය බත උයන්නේ උයන්නේය. මෙන්න මේ විදිහට අපිට ගන්නත් පුළුවන්. ය ය ය සහ ඊ කියලා ඉවර වෙනවා. බහුවචනයේදී මේක පොදුවේ කාන්දාව පිරිමියා මේ සියලු දෙනාටම පොදුවේ ගන්න පුළුවන්. ඔව්හු ඔව්හු කුඹරට යති. ඔන්න තී කියලා අවසන් වුණා. ඔව්හු කුඹරට යන්නෝය, යන්නේ ගියා. ඔව්හු කුඹරට ගියහ, හයන්නේ ඉවර වුණා. මෙන්න මේ විදියට ය තී හ කියන විදියට අවසන් කරන්නත් පුළුවන්. මෙන්න මේ පිළිබඳව අවබෝධය තියා ගැනීම ඉතාම වැදගත් මගේ දුවේ පුතේ. දැන් අපි කතා කරේ මේ පුරුෂ ભેදයේ ගැන. දැන් අපි කතා කරොත් එහෙම කාල ભેදයේ කියලා. කාල අපි අහලා තිනවා. කාල කියන්නේ කනවා කියන එක නෙමෙයි. කාලය, වේලාව. මේකත් ભેදයේ කියන්නේ බෙදනවා, කොටස් වලට බෙදනවා. කොටස් වලට බෙදීමක් තියෙනවා. මේකෙත් කොටස් තුනක් ඔයගොල්ලෝ අහලා ඇති. අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල. අතීතයි කියන්නේ කරලා ඉවර වෙන කාල. වර්තමානයි කියන්නේ මේ ගෙවෙමින් පවතින කාලය. මොකද අතීතයි කියන්නේ යමක් කරලා නැත්නම් කෙරී අවසන් වූ කාලය. වර්තමානයි කියලා කියන්නේ මේ ගෙවෙමින් පවතින කාලය. අනාගතයි කියන්නේ ඉදිරියේදී ලැබීමට තිබෙන කාලය. අනාගතයි. මෙන්න මේ අවස්ථා තුන බලනකොට අපේ බලන්න පොඩි වෙනසක් තියෙනවා. දැන් මේම කිව්වොත් එහෙම මම සරල වාක්‍ය වලින් කියන්නම්. මම ගමට ගියමි. මම ගමට ගියමි. මොන කාලයිද? අතීත කාලයි. මම ගමට ගියමි. නේද? එතකොට ඒක අතීත කාලයි. මම ගමට යමි. මම ගමට යමි. දැන් මේ අනිත් ගමන් කියන වගේ පිළිමුත් අපි කියන එක වර්තමානයි කියලා. යන්නේ නැතුව ටිකක් කියලා ඉඳලයක් කියනවා. මම ගමට යන්නෙමි කියලා. මම ගමට යන්නෙමි. එහෙමනොත් මොකද වෙන්නේ? එහෙනම් ඒකේ කාලයක් තියෙනවා, අනාගතයක් පෙන්වනවා වගේ දැනෙනවා. මෙහෙම කිව්වම කියමු. ඒ තමාර දැන් වලදී අපිට ගැටලු සාගතයි. දැන් මම ආයෙත් කියන්නම්කො. දැන් ඒ යට ගැටලු සාගත තැන අපි නිරවුල් කරගමු. මම ගමට ගියමි. කිසිම ගැටලුවක් නැහැනේ. මොන කාලයිද? අතීත කාලයි. මම ගමට යමි. දැන් ඕගොල්ලෝ මගේ දූල පුතාලා දැන් ගෙදර ඉන්න ගමන් මේක අර ක්‍රියාවකින් පෙන්වන්න කරන්නකො. මම ගමට යමි කියලා ඇවිදින ගමන් කියනවා. මම දැන් ගෙදර ඉස්සරහට කොහෙද යන්නේ ගමන් කියාගෙන යනවා. මම ගමට යමි කියලා. මොන කාලයිද? යනින් ගමන් කියනවනේ. වර්තමානයි. එයා නතරලා කියන කාට හරි මම ගමට යමි. මම ගමට යමි. යනින් ගමන්ද කියන්නේ නෑ නතරේ ලකිනවා. එතකොට අපි බලන එක දන්නවා මෙයා එන අනාගතේ යන්න බලන්න ඉන්නවා කියලා. මෙයා අනාගතේ යන්න බලන්න ඉන්න කෙනෙක්. එහෙනම් කොහොමද මොකද වෙන්නේ නං? දැන් අපි බලමු මේක. ඔය පොත මේ දැන් අපි ක්‍රියාවෙන් පෙන්වන එකක් නේ. ක්‍රියාවෙන් පෙන්වන්නේ නැතුව පොතක ලියනවා. මම ගමට යමි කියලා. මොන කාලයිද? මම ගමට යමි. වර්තමානද අනාගතද? ගැටලුවක් තියෙනවනේ. මම ගමට යමි. ඒක වර්තමාන වෙන්නත් පුළුවන් අනාගත වෙන්නත් පුළුවන්. ඒ හින්දා දුවේ පුතේ මතක තියාගන්න මෙන්න මෙහෙම දෙයක් ආවොත් ඒකට කියනවා අපි අනතීත කාල කියලා. මොකද්ද අනතීත? අතීත කියන්නේ ගෙවුණු කාලය නං. අනතීතයි කියලා කියන්නේ වර්තමානයත් අනාගතයත් දෙකටම යෙදෙන කාලයක්. ඒ කියන්නේ එකෙන් තේරුම තමයි අතීත නොවන සියලුම කාලය අනතීතයි. අතීත නොවන සියලුම කාලයන් අනතීතයි. ඒ අනුව අපේ කාල ભેදයක තුනක් කියලා කිව්වට පොදුවේ හරියටම දැක්කොත් අපි දකින්නේ කාල දෙකයි. අතීත සහ අනතීත. මගේ දූල පුතාලට විභාගේ ප්‍රශ්නයක් ආවොත් අතීත කියලා පදේ දීලා ඒක විරුද්ධ වචන ලියන්න කිව්වොත් ඒක වර්තමානවත් අනාගතවත් නෙමෙයි, ලියන්න ඕනි අනතීත. අතීත කියන්නේ ගෙවුණු කාලය, අනතීතයි කියලා කියන්නේ නේද මේ අතීත නොවන සියලුම කාලයන් අනතීතයි. අන්න ඒ නිසා අතීත අනතීත. ඉතින් අර අතීත කියන වචනයට වර්තමාන කියලා තිබොත් වැරදි නෑ කියයි, අනාගතයි කියලා කිව්වොත් වැරදි නෑ කියයි. ඒත් හොඳම වචනේ තමයි, හොඳම පිළිතුර තමයි පුතේ අතීත නම් විරුද්ධ වචනේ අනතීත. එහෙනම් අපිට කාල තුනක් ගැන කතාවට පොදුවේ කතා කරන්නේ එහෙනම් අතීත අනතීත ගැන විතරයි. දැන් අපිට අනාගතයි කියලා පෙන්වන්න ඕන. කොහොමද පෙන්වන්නේ? අන්න අපිට පුළුවන් ක්‍රමයක් කරන්න පුතේ. කොහොමද? ඒක වර්තමානෙ පෙන්වන්නත් පුළුවන්, පෙන්වන්නත් පුළුවන්. කොහොමද පෙන්වන්නේ? වර්තමානෙ කතා කරමු. මම ගමට යමි කියන එක ඔන්න අනතීත කාලෙක මම දානවා නිපාතයක්. කාලය හඟවන නිපාත පදයක් වදිනවා. කොහොමද වදන්නේ? මම දැන් ගමට යමි. අන්න වර්තමානයි. දැන් කියලා දුනනේ. මම දැන් ගමට යමි. අනාගතයි කොහොමද කියන්නේ? මම පසුව ගමට යමි. මම හෙට ගමට යමි. අන්න අනාගතයි. එහෙනම් කාලය අඟවන නිපාතයක් දැම්මා. එහෙම දැම්මම අපිට පුළුවන්කම තියෙන දුවේ පුතේ මොකද්ද? කාලය හඟවලා දෙන්න. කාලය හඳුන්වලා දෙන්න. එහෙම නැතුව ආවොත් මම ගමට යමි කියලා ආවොත් මගේ දූල පුතාලා හොඳට මතක තියාගන්න ඒක මොන කාලයිද? අනතීත කාලයි. අනතීත කාලයි. දැන් පැහැදිලි ඇති. අපි එහෙනම් පුරුෂ බෙහෙදයක් ගැන කතා කරා, නැත්නම් පුරුෂත්වයක් ගැන කතා කරා. දැන් කාල බෙහෙදයක් ගැන කතා කරමු. අපි ඊළඟට කතා කරන දුවේ පුතේ ලිංග බෙහෙදයක් ගැන. අපි ලිංග බෙහෙදයේදී ලිංග තුනක් ගැන කතා කරනවා. මොකද්ද? පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග, නපුංසක ලිංග. දැන් මේ විදිහට આવොත් එහෙම පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග සහ නපුංසක ලිංග කියලා આવොත් ප්‍රාණවාචීත්වයේදී තමයි පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග ගැන කතා කරන්නේ. අප්‍රාණවාචීත්වයේදී තමයි නපුංසක ලිංග ගැන කතා කරන්නේ. දැන් මේක කොහොමද වාක්‍යයක් හැදෙන විදිය? දැන් මෙහෙම ගත්තොත් පුරුෂ ලිංගයේදී වාක්‍යයක් හැදෙන විදිය බලන්න. අපි කාල සම්බන්ධ කළා කියන්නේ උදාහරණයක් ඇදියට බලන්න. ස්ත්‍රී පුරුෂ බෙහෙදකින් තොරව පොදු කාලකින් කියන්න පුළුවන් එකක්. ඒ වගේම පොදු නොවන කාලකින් කියන්නත් පුළුවන්. අපි බලමුකෝ අතීතෙන් ඉස්සලා කියමුකෝ. පුරුෂ ලිංගේ ඔහු ගමට ගියේය. යයන්ෙන් අවසන් වෙලා තිනවා ඔහු ගමට ගියේය කියලා. එහෙනම් බලමු මේක ස්ත්‍රී ලිංගයේදී. ඈ ගමට ගියාය. යෑන්නේ ඉවර වුණාට එන වෙනස් වෙලා තිනවා. මොකද්ද ගියේය කිනොට ඒය කින ප්‍රත්‍යය දීලා තිනවා ඒය ඈ ගමට ගියාය කිනොට ආය කින ප්‍රත්‍යය දීලා තිනවා ඒය ආය එහෙනම් පැහැදිලිවම ස්ත්‍රී පුරුෂ ભેදයක් එතන පේනවා ලිංග ભેදයේ දැන් මේක අපි කියමු වර්තමානයේද කියලා අපි නිකන් සාමාන්‍ය පොදුවේ අනතීත කාලේ ගත්තොත් කොහොමද කියන්නේ? ඔව් ගමට යයි. ඔව් ගමට යයි. ඈ ගමට යයි. වෙනසක් නැහැ නේද ක්‍රියාපදී? වෙනසක් නැහැ. පොදුවේ ගන්න පුළුවන් එන යයි යයි කියලා ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව. හැබැයි තවත් විදිහකට මේක කියන්න පුළුවන්. ඔව් ගමට යන්නේය. ඔව් ගමට යන්නේය. ඈ ගමට යන්නේය. ඔන්න යන්න ගත්තා. ඔව් ගමට යන්නේය. අන්න ඒය කියලා ආවා. ඈ ගමට යන්නේය. අන්න ඊය කියලා. එහෙනම් මේ අවස්ථා දෙකේ වෙනසකුත් තියෙනවා. පොදුවේ නම් යයි කියලා ගන්න පුළුවන්. ආය කිව්වොත් අතීත කාලයි. ඒය කියලා කිව්වොත් ඒක අතීත වෙන්නත් පුළුවන් අනාගත වෙන්නත් පුළුවන්. බලන්න ඔව් ගමට ගියේය ඔව් ගමට යන්නේය ඒය ඒය කිනෝ එහෙනම් මේ ප්‍රත්‍ය දෙක අතර වෙනසක් නැහැ හැබැයි ස්ත්‍රී ලිංගෙ වෙනසක් තියෙනවා ඈ ගමට ගියාය ඔන්න ආය ඈ ගමට යන්නේය අන්න ඊය කියලා කියවෙනවා එහෙනම් ප්‍රත්‍ය දෙකක් ස්ත්‍රී ලිංගයේදී එදෙනවා හොඳට මතක තියාගන්න හැබැයි පොදු වෙදි කියනවා ඈ ගමට යයි ඔව් ගමට යයි පොදු ක්‍රියාපදයක් යදෙනවා ඊළඟට බලන්න පුතේ අනිත් කාරණා මේක බහුවචනයේදී පොදු වෙ ගන්න පුළුවන් බලන්න කිසිම වෙනසක් වෙන්නේ නැහැ ඈ ඔහු කියන දෙක එකතු කරාම කියන ඔව්හු කියලා ඔව්හු ගමට ගියෝය මෙම් ගත්තොත් අයියාත් අක්කාත් ගමට ගියෝය ඔව්හු ගමට ගියෝය අතීත කාලය අනාගත කාලෙ කියමු ඔව්හු ගමට යති අක්කාත් අයියාත් ගමට යති වෙනදක් කියලා තියනවද නෑ පොදු එකක් ඊළඟ මේ තවත් විදිහකින් කියමු ඔව්හු ගමට යන්නෝය යන්නෝය එනට අයියා තක්කා ගමට යන්නෝය එනම් බහුවචනයේදී ක්‍රියාපදයේ පොදු ස්වරූපයක් ගන්න බව පේනවා කියලා පතක තියාගන්න ඕනි මගේ දුවේ පුතේ දැන් මේකෙදී ස්ත්‍රී පුරුෂ කිව්වා ඈ දැන් බලන්න දැන් මේ නපුංසක ලිංගයේදී ඒක පොදු අදහසකින් යන්නේ ගස කඩා වැටේ ගස් කඩා වැටේ ක්‍රියාපදේ එකම විදියයි ගංගාව පහළට ගලා යයි ගංගා පහළට ගලා යයි වෙනසක් කියලා නැහැ නපුංසක ලිංගයේදී ඒක වචනයි බහුවචන ක්‍රියාපදේ එකම විදියයි හැබැයි මතක තියාගන්න ඉදිරියේදී අපි ඒකට කියන ප්‍රාණවාචීත්වයක් ගන්නවා මේක වෙනස් වෙනවා හැබැයි මේ විදිහට ගත්තොත් ඒක වචන බහුවචන හැටියට ගත්තොත් ගංගාව පහළට ගලා යයි ගස පහළට කඩා වැටෙයි ගංගා පහළට ගලා යයි ගස් පහළට කඩා වැටෙයි පොදු ක්‍රියාපදයක් යෙදෙන බව පේනවා හොඳයි පුතේ අපි ඊළඟ අවස්ථාව බලමු වචන ભેදය වචන ඒක වචන බහුවචන ඒක වචන බහුවචනයි අපි ඒක නැදී වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ දන්නවා පොත කිව්වොත් පොත් ගස කිව්වොත් ගස් ගේ කිව්වොත් ගෙවල් නේද ළමයා කිව්වොත් ළමයි මිනිසා කිව්වොත් මිනිස්සු නේද කුරුල්ලා කිව්වොත් කුරුල්ලෝ මෙන්න මේ විදිහට ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා එහෙම වුණාම ඒකත් මතක තියාගන්න අර ප්‍රාණවාචී නම් ප්‍රාණවාචීත්වයට ගැලපෙන විදිහට ක්‍රියාපදේ හැදෙනවා ඒ වගේම අප්‍රාණ වාචී නම් අප්‍රාණ වාචීත්වයට ගැලපෙන විදිහට නැත්නම් නපුසක ලිංගික ඉදිරි ගැලපෙන විදිහට ක්‍රියාපදය හැදෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ අවස්ථා දෙක හොඳට මතක තියාගන්න පුතේ. දැන් අපි ගත්තොත් එහෙම මේ අප්‍රාණ වාචිත්‍යෙන් ප්‍රාණ වාචිත්‍යයක් ගන්නවොත් එහෙම ප්‍රාණ වාචිත්‍යයක් ගන්නවොත් කොහොමද වෙන්නේ? එතකොට මේ එකක් අපි දෙකක් විතර කතා කරමු. ගංගාව හෝහඬ නගමින් මුහුද බලා ගමන් කරයි. ගංගාව හෝහඬ නගමින් මුහුද බලා ගමන් කරයි. බහුවචනින් කිම්? ගංගා හෝහඬ නගමින් මුහුද බලා ගමන් කරයි. වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේකේ තියෙන බහුවචනේට ගංගා කියනකට ඕ ප්‍රත්‍ය එකතු කරාම අන්න ප්‍රාණ වාචිත්‍යයක් එනවා. ඒ වුණාම මොකද වෙන්නේ? ගංගාවෝ හෝහඬ නගමින් මුහුද බලා ගමන් කරති කියලා මතක තියාගන්න ඕනේ. මෙන්න මේ විදියට ආවම අපි දන්නවා ප්‍රාණ වාචිත්‍ය ගන්නන්නත් පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදියට ආවම අපි බලමු වාක්‍ය හදන්නේ කොහොමද කියලා. දැන් අපි කතා කරමු කෙටි කෙටි වාක්‍ය රටා කීපයක්. දැන් අපි ඉස්සෙල්ලාම බලමු. මෙන්න මෙහෙම කියනවා. අප්‍රාණ වාචී නාම පදයක්. දැන් මේ ඉතන ප්‍රාණ වාචිකම්. ප්‍රාණ වාචී නාම පදයක් ඒක වචනෙන් උක්ත වූ විට. ප්‍රාණ වාචී නාම පදයක් ඒක වචනෙන් උක්ත වූ විට. ඒ යෙදෙන වාක්‍යයේ ක්‍රියාව ඒක වචන වේ. ඔන්න මගේ දුල පුතාට කියන හොඳට පැහැදිලි අහගන්න මයි පුතේ. ප්‍රාණවාචී නාම පදයක් ඒක වචනෙන් උක්ත වූ විට ඒ යෙදෙන වාක්‍යයේ ක්‍රියාපදය ඒක වචන වේ. ඒ යෙදෙන වාක්‍යයේ ක්‍රියාපදය ඒක වචන වේ. ඒ වගේම ප්‍රාණවාචී නාම පදයක් බහුවචනෙන් උක්ත වූ විට. ප්‍රාණවාචී නාම පදයක් බහුවචනෙන් උක්ත වූ විට ඒ දෙන වාක්‍යයේ ක්‍රියාපදය බහුවචන වේ. හරි සරල කාරණාවක් කිව්වේ. ප්‍රාණවාචී නාම පදයක් ඒක වචනෙන් උක්ත වූ විට ඒ දෙන වාක්‍යයේ ක්‍රියාපදයේ ඒක වචන වන අතර ප්‍රාණවාචී නාම පදයක් බහුවචනෙන් උක්ත වූ විට ඒ දෙන වාක්‍යයේ ක්‍රියාපදය බහුවචන වේ. උදාහරණයක් ගමු. ගොවියා පාන්දරම කුඹුරට ගියේය. ගොවියා පාන්දරම කුඹුරට ගියේය. මේක බහුවචනෙන් කොහොමද කියන්නේ? ගොවියෝ පාන්දරම කුඹුරට ගියෝය. එහෙම නැත්නම් ගියහ. ගොවියෝ පාන්දරම කුඹුරට ගියෝය. එම්නම් ගියහ. කුරුල්ලා ගොදුරු සොයා ඈතට පියාඹයි. කුරුල්ලා ගොදුරු සොයා ඈතට පියාඹයි. කුරුල්ලෝ ගොදුරු සොයා ඈතට පියාඹති. නැත්නම් පියාඹන්නෝය. ආයිකින කුරුල්ලෝ ගොදුරු සොයා ඈතට පියාඹති. එහෙම නැත්නම් පියාඹන්නෝය. මේ විදිහට ගන්න පුළුවන්. දැන් බලන්න ප්‍රාණවාචී නාම පදයක් ඒක වචනෙන් උක්ත වූ විට ඒ දෙන වාක්‍යයේ ක්‍රියාපදයේ ඒක වචන වන වගේම ප්‍රාණවාචී නාම පදයක් බහුවචනෙන් උක්ත වූ විට ඒ දෙන වාක්‍යයේ ක්‍රියාපදය බහුවචන වේ. මගේ දූල පුතාලා හොඳට මතක තියාගන්න මේක පැහැදිලිව මතක තියාගන්න ඕනි කාරණා. කිසිම තැනක නේද අපිට කියලා වචනයක් නැහැ. අපි කියලා වචනයක් ඉන්නේ එකයි. අපිට ඉන්නේ නැහැ. අපට අපිට කියලා වචනයක් යොදන්නේ නැහැ. අපට කියලා තමයි යොදන්නේ. දැන් එහෙම දේවදා බලමු වාක්‍යයක්. ගුරුවරයා අපට අවවාද දෙයි. ගුරුවරයා අපට අවවාද දෙයි. ඒක බහුවචනෙන් කියනවා. ගුරුවරු අපට අවවාද දෙති. ගුරුවරු අපට අවවාද දෙන්නෝය. මේ ඉදිරිය ගන්න පුළුවන්. අතීත කාලෙන් කියන්න පුළුවන්. ගුරුවරයා අපට අවවාද දුන්නේය. ගුරුවරු අපට අවවාද දුන්නෝය. නැත්තම් දුන්න. මෙන්න මේ විදිහට අතීත කාලෙකත් අපිට කියන්න පුළුවන්කම තියෙනවා. හොඳයි පුතේ. දැන් එනම් මං හිතනවා ඉතාම සරල වාක්‍ය රටාවක් පුතාලත් එක කිය. දූල පුතාලත් එක්ක. දැන් දූල පුතාලත් එක්ක මං කතා කරනවා අප්‍රාණ වාචී. නැත්නම් අචේතනික නාම පදයක් යෙදෙනකොට වාක්‍ය ක්‍රියාපදේ කොහොමද? මෙහෙම ගත්තොත් එහෙම. අපි ගත්තත් ජලාශය පිටාර ගලයි. ජලාශය පිටාර ගලයි. බහුවචනේ කොහොමද කියන්නේ? ජලාස පිටාර ගලයි. ජලාස පිටාර ගලයි. පියුම විකසිත උනේය. පියුම විකසිත උනේය. පියුම් විකසිත උනේය. වෙනසක් නේ ක්‍රියාපද ඒකමයි. තාරකාව ඈත ආසේ බබලයි. තාරකා ඈත ආසේ බබලයි. ඊළඟට ප්‍රදීපය ඈත විරලේ දැල්ුණේය. ප්‍රදීප ඈත විරලේ දැල්ුණේය. ඊළඟට කියනවා ගස ඉදිරි වැටේ. ගස් ඉදිරි වැටේ. මෙන්න මේ විදිහට එහෙනම් අපි කියනවා මේ විදිහ මොකද්ද? අප්‍රාණ වාචී නාම පදයක් ඒක වචන උවද බහු වචන උවද ඒ යෙදෙන වාක්‍යයේ ක්‍රියාපදය ඒක වචන වේ. ඉතාම වැදගත්මයි දූපතේ. මොකද්ද? අප්‍රාණ වාචී නාම පදයක් ඒක වචනුවද බහු වචනුවද ඒ දෙන වාක්‍යයේ ක්‍රියාපදය ඒක වචන වේ. අමාරු නෑනේ. මං දැන් ඉස්සලා කිව්ව වාක්‍ය ටිකවත් තමයි නේද? ගංගාව පාරට ගලා යයි. ගංගා පාරට ගලා යයි. මේවා ඒක වචන උනත් බහු වචන උනත් මොකද වෙන්නේ? ක්‍රියාපදය ඒක වචනියෙන් පවතිනවා. දැන් මේ අප්‍රාණ වාචිත්‍රය. අප්‍රාණ වාචී නාම පදයකට මොකද අපි කරන්නේ? අප්‍රාණ වාචී බහුවචන නාම පදයකට අපි මොකද කරන්නේ? ගැළපෙන විදියට බහුවචන ප්‍රත්‍ය යදන. බහුවචන ප්‍රත්‍ය දෙකක් තියෙන ප්‍රධාන වශයෙන්. එකක් ඕ, අනිත් එක හු කියලා. ඕ ප්‍රත්‍ය සහ හු ප්‍රත්‍ය. දැන් මෙහෙම ගත්තොත් එහෙම ජලාස පිටාර ගලයි. ජලාසය පිටාර ගලයි. ජලාස පිටාර ගලයි. දැන් අප්‍රාණ වාචී බහුවචන නාම පදයකට අපි මොකද කරන්නේ? ගැළපෙන විදියට ඕ සහ හූ කියන ප්‍රත්‍ය දෙක යොදනවා. ගැළපෙන මේ වෙන්න ඕනේ. නැත්නම් හූ ඕ ඕන ඕන විදියට ගලපන්න බෑ පුතේ. දැන් බලන්න ජලාස කියනකට හූ කියලා දැම්මොත් එමෙ ජලාස හූ කියලා ඒක ඉච්ච ලස්සන නෑ. එන අපි එකතු කරන ඕ ප්‍රත්‍ය. අන්න ලස්සන නේදන මොකද්ද? ජලාසයෝ පිටාර ගලති. නැත්නම් අතීත කාලෙ කියනනම් ජලාසයෝ පිටාර ගැලූහ. නැත්නම් ගැලුවෝය. අනතීත කාලෙන් කියනනම් ජලාස පිටාර ගලති. ඈ ගලන්නෝය. දැන් බලමු පියුම විකසිත වෙයි. පියුම් විකසිත වෙයි. පියුම් කියන ඕදම පියුමෝ කිව්වොත් ලස්සන නෑ. ආන්නේ නිසා අපි මොකද කරන්නේ? හූ කියන ප්‍රතියෝදන. පියුම් හූ විකසිත වෙති. පියුම් හූ විකසිත වෙති. විකසිත වන්නෝය කියනත් පුළුවන්. අතීත කාලෙන් කියනන පියුම් හෝ විකසිත ඌහ ඌඔය ආන්නේ විදිහට හදාගන්න පුළුවන්. තාරකාව ඈත ආසේ බබලයි, තාරකා ඈත ආසේ බබලයි. තාරකා කිරට ඕ කියලා දැම්මොත් තාරකාවෝ ඈත ආසේ බබලති. දැන් මම හැම කාලෙම කියන්න අවශ්‍ය නැහැ, පුතාට එක කතාවක් හදාගන්න පුළුවන්. ප්‍රදීපයෝ නේද දීප්තිමත්ව දැල්වෙයි, සෝරි ප්‍රදීපය දීප්තිමත්ව දැල්වෙයි, ප්‍රදීප දීප්තිමත්ව දැල්වෙයි. ඕ ප්‍රත්‍යයදනා ප්‍රදීපයෝ දීප්තිමත්ව දැල් වෙති. ප්‍රදීපයෝ දීප්තිමත්ව දැල් වෙති. දැන් බලන්න ගස ඉදිරි වැටෙයි. ගස් ඉදිරි වැටෙයි. ගස් ඕ දැම්මොත් එම ගසෝ වෙනවා, ඒකේ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි හූ යොදනවා. ගස් හූ ඉදිරි වැටෙති. ගස් හූ ඉදිරි වැටෙති. මෙන්න මේම ගත්තට පස්සේ අපි දැන් බලමු තවත් වාක්‍ය රටාවක්. අනිත් එක තමයි අපි සමූහාර්ථ පද යොදා ගන්නවා. සමූහාර්ථ පද යොදලා වාක්‍යයක් හදන විදිය. දැන් මෙහෙම ගත්තොත් එහෙම සමූහාර්ථයක් කියලා කියන්නේ මොකක්ද? පොදුවේ කියන පද. ඒක සමූහාර්ථයි. හොඳට මතක තියාගන්න සමූහාර්ථ වාචී පද කියලා කියනවා. මේක හොඳට පැහැදිලිව කියන්න. ඇයි මේවට සමූහාර්ථ පද කියන්නේ කියලා. මෙන්න මෙයාගේ පද කෙනෙක්, කිසිවෙක්, අයෙක්, ඇතමෙක්, කවරෙක්, කවුරු, සමහරෙක්, සමහරු, කිසිවෙක්. මෙන්න මේ වගේම නේද? කවරෙක්, මෙන්න මේ වගේ වචන කියනකොට බලන්න. කිසිවෙක් කිව්වම මං දුවලු පුතෙන් ඇහුවොත් එහෙම එක්කෙනෙක්ද ගොඩක්ද? එක්කෙනෙක් වෙන්නත් පුළුවන්, ගොඩක් වෙන්නත් පුළුවන් වගේ දැනෙනවා. අය කිව්වොත් එහෙම මගේ දුල පුතලා ගොඩාක් අය කියනවා. ඔව් එක්කෙනෙක් සර් කියනවා. නෑ 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 එක අය කියන්න පුළුවන් නේ. එහෙනම් අය කිව්වත් මගේ දුල පුතාලා මතක තියාගන්න ඒකෙත් එක්කෙනෙක්ද ගොඩක්ද කියලා නිශ්චිතව කියාගන්න බෑ. ආන්න ඒ නිසා මේවට අපි කියනවා මොනා කියලාද? නিত্য බහුවචන පද කියලා. මට කියනවා නিত্য බහුවචන පද කියලා. කෙනෙක්, අයෙක්, සමහරෙක්, කිසිවෙක් කියලා. එතකොට මෙන්න මේ වගේ පද આવොත් එහෙම නিত্য බහුවචන පද આવොත් කෙනෙක්, කිසිවෙක්, අයෙක් කියලා. මෙන්න මෙයාගේ පද આવොත් අනිවාර්යයෙන්ම ක්‍රියාපදේ බහුවචන කරන්න ඕනි පුතේ. ඉතින් මම එතලා සමුහාර්ථ පද ගැන පසුව කතා කරන්නම්. මේ ගැන කතා කරලා කෙනෙක්, අයෙක්, කිසිවෙක්, සමහරෙක් කියලා. දැන් බලන්න බහුවචනේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරති, අයෙක් සුරාමතින් නටති, සමහරෙක් පොත්පත් බලති. මෙන්න මේ විදිහට આવොත් මෙයාට කියනවා පුතේ නিত্য බහුවචන කියලා. කෙනෙක්, අයෙක්, කවරෙක්, කිසිවෙක් කියලා. දැන් අපි පත්තොත් එමු මේක සමූහාර්ථ පද වුණාම සමූහාර්ථ පද කොහොමද යොදන්නේ කියලා තවත් වාක්‍ය රටාවකින් බැලුවොත් එහෙම. දැන් මෙහෙම ගත්තොත් එහෙම උදාහරණයක් ගත්තොත් මුල, පෙළ, රැළ, වැළ, පන්තිය, රෑන, පොකුර, රංචුව. මෙන්න මේවා සමූහාර්ථයි. සමූහාර්ථ වාචී කියලා කියනවා. සමූහාර්ථ වාචී. දැන් මේ වගේ හොඳට මතක තියාගන්න පුතේ සමූහාර්ථ පදයක් අප්‍රාණවාචී නාම පදයකට සම්බන්ධ කරගත්තොත්. අප්‍රාණවාචී නාම පදයකට සම්බන්ධ කරගත්තොත් මොකද වෙන්නේ? ප්‍රාණවාචී නාමයකට යොදාගත්තොත් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. මෙන්න මේක බලන්න. උදාහරණයක් ඇටියට දැන් අප්‍රාණවාචී කියලා ගමු. ගස්, පෙළ, ඉදිරි මොකද වෙන්නේ? ක්‍රියාපදේ වැටේ. ගස් පෙළ ඉදිරි වැටි. තාරකා සමූහය ආසේ බබලයි. තාරකා සමූහය ආසේ බබලයි. ගංගා රස පස සරු කරමින් මූඳ බලා ගමන් කරයි. එහෙනම් සමූහාර්ථ පද අප්‍රාණ වාචී නාම පදයකට යෙදුවා කියලා ක්‍රියාපදේ බහුවචන වෙන්නේ නෑ දුවේ පුතේ. ඒක මතක තියාගන්න. සමූහාර්ථ පද අප්‍රාණ වාචී නාම පදයකට යෙදුවද ක්‍රියාපදේ එසේම පවතී. දැන් බලමු එහෙනම් සමූහාර්ථ පද අපි යොදලා බලමු. මොකටද ප්‍රාණවාචී නාමයකට කොහොමද යොදන්නේ? නාම පදයකට යොදන්නේ නෑ පුතේ. අන්න ඒකයි කිව්වේ නාමයකට. දැන් මේම ගත්තොත් එහෙම සෙබලා යුද පෙරමුණට ගියේය. සෙබලා යුද පෙරමුණට ගියේය. සෙබලු යුද පෙරමුණට ගියෝය. සෙබලු පන්තිය නැත්නම් සෙබළු කණ්ඩායම යුද පෙරමුණට ගියෝය කිව්වොත් වැරදි. මොකද්ද? සෙබළු කණ්ඩායම යුද පෙරමුණට ගියෝය කිව්වොත් වැරදි. ඒ නිසා අපි දාන්නේ කොහොමද පුතේ? සෙබළ මුල නැත්නම් සෙබළ කණ්ඩායම. සෙබළ කණ්ඩායම යුද පෙරමුණට ගියෝය. එහෙනම් සෙබළු කියලා ගන්නේ නෑ පුතේ. ඒක නාමය හැටියට ගන්නවා සෙබළ කියලා. දැන් මෙහෙම කියනවා කුරුල්ලා ආහාර සොයා ඈතට පියාඹා ගියේය. කුරුල්ලෝ ආහාර සොයා ඈතට පියාඹා ගියෝය. කුරුල්ලෝ රැන ආහාර සොයා ඈතට පියාඹා ගියෝය කිව්වොත් වැරදි. එනම් ඉන්නවනි කොහොමද? කුරුළු රෑන ආහාර සොයා ඈතට පියාඹා ගියෝය. කුරුළු රෑන ආහාර සොයා ඈතට පියාඹා ගියෝය. දැන් බලන්න මේකෙදි අපේ දරුවන්ට වරද්දන තැන්. අපි සමුහාර්ථ පදේ තියෙන දෙකකමම බහුවචනයි කියලා ගන්න හදන්න එපා. එතන තියෙනවද කියලා බලන්න මගේ දුවේ පුතේ. ප්‍රාණවාන්ති නාම ශබ්දයක්. ප්‍රාණවාචී නාම ශබ්දයක්, නාමයක්. හැබැයි නාම පදයකට සම්බන්ධ කරන්නේ නැහැ. එතකොට මේම කිව්වොත් එහෙම කොල්ලෝ රෑන රත්යාදුවේ යති. හරිද? නැහැ. කොල්ලෝ රෑන රත්යාදුවේ යති කිව්වොත් වැරදි. ඒක යන්නේකත් වැරදි නේද? කොහොමත් වාක්‍යයත් වැරදි. එහෙනම් නිවැරදි වෙන්නේ කොහොමද? කොළු රෑන රත්යාදුවේ යති. කොළු රෑන රත්යාදුවේ යති. ඊළඟට බල්ලෝ සොරුන් පසුපස පන්නති. බල්ලෝ රෑන සොරුන් පසුපස පන්නති කිව්වොත් වැරදි. එනම් බලු රෑන සොරුන් පසුපස පන්නති. සොරුන් පසුපස පන්නති. මෙන්න මේ විදියට එන විටම දූලා පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ වගේ වාක්‍ය රටා. එන විට ඉතාම පැහැදිලිව ඒව අවබෝධ කරගන්න. තව එක වාක්‍ය රටාවක් මම කතා කරන්නම්. දැන් පුතාලා දන්නවා ආන අනි අනු කියලා තියෙනවා මුරුදෙන් නයන්නෙන් යෙදිලා තියෙනවා. ආන මුරුදෙන් නයන්නේ යෙදෙනවා. අනු අනි. ආන අනු අනි කියන්නේ පුතේ මේවා ගෞරවාර්ථ තද්දිත ප්‍රත්‍ය. මෙයාට කියනවා ගෞරවාර්ථ තද්දිත ප්‍රත්‍ය. මෙන්න මේවට යොදනවා ගැළපෙන නාමයක්. අපි ආන කියන එකට එකතු කරනවා පිය කියලා. එතකොට පිය දන ආන එකතු නාමකක් දෙන්නේ පියාන. අන්න එතකොට බහුවචන ප්‍රත්‍යයක් යදෙනවා ඕ කියන ප්‍රත්‍ය. එතකොට එකතු නාමක දෙන පියානෝ. මේ විදිහට આવොත් එහෙම අදිච්ච නාම පදයක් තියෙනවා නම් ඒ නාම පද සම්බන්ධ උච්ච වාක්‍යයේ ක්‍රියාවත් බහුවචන වෙනවා. පියානෝ කුඹුරට යති. නැත්නම් ගියෝය. මා දන අනි. අන අනි ප්‍රත්‍ය විතරයි ස්ත්‍රී ලිංග. අනි ප්‍රත්‍ය දෙකම පුරුෂලිංගයි. ආන අනු කියන ප්‍රත්‍ය දෙක පුරුෂලිංගයි, අනි කියන ප්‍රත්‍ය පමණයි ස්ත්‍රීලිංග. මෑණි මාදන අනි මෑණි. ඕ එකතු කරගත්ත මෑණියෝ දරුවන්ට බත පිසති. දූදන අනි දුවනි කියන දියනි. එතකොට ඕ දැක්කම දැමම දියනියෝ පොත් පාඩම් කරති. පුද්දන අනු පුතනු සිල් සමාදන් විති. පුතනු අන්න එතකොට ඕ ප්‍රත්‍ය දෙමුම පුතනුවෝ පුතනුවෝ සිල් සමාදන් වෙති. මෛල දන අනු මෛල කියලා කියන්නේ මාමට. මෛලනු ඕ එකතු කරාම මෛලනුවෝ මෛලනුවෝ ඕව දම් දෙති. නැත්නම් දුන්න. ඊළඟට නැන්ද දනානි නැන්දනි. ඕ එකතු කරාම නැන්දනියෝ කෑම පිළියල කළෝ එනතන් කරති. ඊළඟට සිටු දනාන සිතාන. ඕ එකතු කරාම සිතානෝ රජ ගෙදරට යති. නැත්නම් ගියෝය. මෙන්න මේ විදිහට ඒවට කියන අපි ගෞරවාර්ථ තද්දිතපත්ති වලට ආන අනි අනු ගෞරවාර්ථපත්ති වෙන ආන කියන ආන අනි අනු ගෞරවාර්ථ තද්දිතපත්ති වලට ගැළපෙන නාමයන් එකතු කරගත්තම ඒ යදාගත ගෞරවාර්ථ තද්දිත නාමයන් වලට ඕ ප්‍රත්‍ය යොදලා බහුවචන ප්‍රත්‍ය යොදලා සකස් කරගත් නාමයන් සම්බන්ධ වාක්‍යවල ක්‍රියාපදයක් බහුවචන වනවා කියලා මගේ දූල පුතාලා මතක තබා ගන්න ඕනි. මං හිතන්නේ අපි වාක්‍ය කීපයක්ම කතා කළා. එකක් කතා කළා නේද, ප්‍රාණවාචි අප්‍රාණවාචි. ඊට පස්සේ අපි කතා කළා පුතේ මේ නিত্য බහුවචන ගැන කතා කරා. ඊළඟට කතා කරා අපි සමූහාර්ථ පද ගැන කතා කළා. අවසානින් අපි කතා කරා ආන අනි අනු යන ගෞරවාර්ථ තද්දිතපත්ති යොදලා වාක්‍ය සකස් කර ගන්න ආකාරය. ඉතින් මේ වාක්‍ය අවස්ථාවම මගේ දූල පුතාලා හොඳට අවබෝධයෙන් කියවලා අවබෝධ අරගෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඉල් සාමර්ථයක් ගන්න ඒ වගේ දැනුමක් ලබා ගන්න කියලා මේ අවස්ථාවේදී අනුමත කරනවා. හොඳයි. මෙන්න මේ වගේ පාඩම් වලින් නැවතත් අපි හමු වීම බලාපොරොත්තුෙන් අද දවසේ පාඩම අවසන් කරනවා. දූල පුතාලට සුබ දවසක් සුබ අනාගතයක්. ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ 8-9 ශ්‍රේණිය සඳහා සිංහල පාඩම ඔබට කියලා දුන්නේ හපුතලේ ශ්‍රී ධම්මානන්ද මහාවිද්‍යාලයේ AJMAB පොපුලවෙල ගුරුපියාණන්.
ඌවේ කුරු කෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌවේ ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මත් අපි වෙමු පුංචි කැ